ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
ඔබේ ප්‍රජාවේ සිදුවන දෑ සහ ඔබේ සංවාද සඳහා දැන් SBS සිංහල වැඩසටහන ඔබ වෙනුවෙන්ම.
අපේ මවබිම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මේ වෙනකොට ඇතිවලා තියෙන වාතාවරණය පිළිබඳව අපි දැන් හැම කෙනෙක්ම බොහොම අවබෝධයෙන් සිටින්නේ. ඉතින් විදේශගත ශ්‍රී ලාංකික ජනප්‍රජාව විදිහට ශ්‍රී ලංකාවේ ඇතිවලා තියෙන මේ වාතාවරණය සම්බන්ධව අපි නොයෙක් ආකාරයෙන් SBS සිංහල සේවයෙන් විවිධ වශයෙන් වැඩසටහන් ඔබ වෙත රැගෙන එනවා. ඉතින් අපි මේ රැගෙන එන සාකච්ඡා මාලාවේ වැඩසටහන් මාලාවේ තවත් අලුත් අදියරක් අපි ආරම්භ කරන්න සූදානම්. මේ වෙනකොට මෙල්බන් වලට පැමිණලා සිටින සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ඒ වගේම 43 වෙනි සේනාංකයේ සමාරම්භක විදිහට හඳුන්වන්නට පුළුවන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලි චම්පික රණවක මහතාගේ ආගමනයත් සමග අපේ වැඩසටහනට අපි අලුත් හඬක් වෙනත් ආකාරයකින් මේ සාකච්ඡාව දිගහැරින්නට අපි හැමනම් අද දවසේදී බලාපොරොත්තු වෙනවා. පාටලි චම්පික රණවක මන්ත්‍රීවරයා, එහෙනම් දැන් අපිත් එක්ක සාකච්ඡා කරන්න සූදානමින් ඉන්නවා. ආයුබෝවන් ඔබතුමාට.
ආයුබෝවන්.
දැන් අපි මුලින්ම සාකච්ඡා කළොත් එහෙම මේ වෙනකොට ලංකාවේ උද්ගත වෙලා තියෙන මේ ආර්ථික සහ දේශපාලනික අස්ථාවරත්වයේ ආරම්භය පිළිබඳව ඔබට තියෙන මොන වගේ දෘෂ්ටියක්ද?
ඇත්තටම ලංකාවේ ඉතාම බරපතල මූල්‍ය අර්බුදයක් තිබුණා. ඒ මූල්‍ය අර්බුදය ගැන කිසිම තැකීමක් නැතුව ගමන් කිරීමේ ප්‍රතිඵලයක් හැටියට පුළුල් ආර්ථික අර්බුදයක් ඇති වුණා. ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් හැටියට ඇත්තටම හැම ක්ෂේත්‍රයකම ඉතාම බරපතල කඩාවැටීමක් වුණා. රටේ දැන් බේත් හේත් හිඟයි, රටේ ආහාර හිඟයි, ආහාර මිල ගණන් 100%කින් විතර වැඩි වෙලා තියෙන්නේ. ඊට අමතරව ඇතිවෙච්ච ලොකුම ප්‍රශ්නේ තමයි ඉන්ධන, ගෑස් හිඟයි, ඩීසල් පෙට්‍රල් හිඟයි, භූමි තෙල් හිඟයි. අලුතෙන්ම අභියෝගයට ලක් වෙලා තියෙන කණ්ඩායම තමයි බැංකු ක්ෂේත්‍රය. මොකද පසුගියදා ආණ්ඩුව, පසුගිය 12 වෙනිදා තමන්ට තවදුරටත් විදේශීය ණය ගෙවන්න බැරි බව ප්‍රකාශයට පත් කළා. 18 වෙනිදා ආණ්ඩුවට තියෙනවා අපි විසින් නිකුත් කරලද ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කරවල පොලි ගෙවන්න තියෙනවා. ඒ වගේම චීන සංවර්ධන බැංකුවට CDB එකට ගෙවන්න තියෙනවා. මේ ගෙවීමේ හැකියාවක් අද ආණ්ඩුවට නැහැ. ඒ නිසා අපි ඇත්තටම දැන් ස්වෛරීව රට බංකොලොත් කියලා නිල වශයෙන් පිළිගෙන ඉවරයි. මේක මේ ඔය සමහරු කියන විදිහට මේ අවුරුදු 74කම ප්‍රශ්නයක් නෙවෙයි. 1977 ඉඳන් ඇතිවෙච්ච ප්‍රශ්නෙකුත් නෙවෙයි. මේ ප්‍රශ්නේ ආරම්භය ඇති වුණේ 2005 පමණ. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මහත්මයා සීග්‍රයෙන් ලංකාවට ගත්ත වාණිජ ණය, ඒ වාණිජ ණය කෙටි කාලීනයි, අවුරුදු 5යි 10යි, පොලිය වැඩි 7.8%. විශේෂයෙන්ම මේ අපි කියනවා ඉන්ටර්නැෂනල් සවරින් බොන්ඩ්ස් විදිහට, එහෙම නැත්නම් SLDB විදිහට, ශ්‍රී ලංකා ඩිවලොප්මන්ට් බොන්ඩ්ස් විදිහට, එහෙම නැත්නම් සමහර සංවර්ධන බැංකුවලින්, ඒ කියන්නේ එක්සිම් බැංකුවලින් අධික පොලියට ණය ගත්තා, බැංකු හරහා ණය ගත්තා. ඒවයින් දිගු කාලීන ව්‍යාපෘති වල ආයෝජනය කළා. අධිවේගී මාර්ග, වරායවල්, ගුවන් තොටුපළවල්, නගර අලංකරණය වගේ දේවල් වලට, කියන්නේ මේ ඇහැට පේන දේවල් 30කට ආයෝජනය කළා. ඒ වගේම ඒ ආයෝජනවල නියම මිල ගාන වගේ කීප ගුණයක් ඒවට වැය කරා. ඒවා තුලින් මහපරිමාණ දූෂණයක් වුණා. උදාහරණයක් ඇටියට අර ග්ලෝබල් ඉන්ටග්‍රිටි රිපෝට් එක පෙන්ලා දීලා තියෙනවා 2014 කාලේ, කියන්නේ මහින්ද රාජපක්ෂගේ පාලන කාලයේ ඉලිසිට් ෆයිනෑන්ෂියල් ට්‍රාන්ස්ෆර්ස්, ඒ කියන්නේ නීති විරෝධීව ආනයන අපනයන විදිහටත් වෙනත් ආකාරයෙන් ලංකාවෙන් පිටවෙච්ච ධනය $19 billion. ඒ කාලේ, කියන්නේ 2015 අපේ රටේ සමස්ත ණයබර, විදේශීය ණයබර $24 billion. ඉතින් හිතාගන්න පුළුවන් කොච්චර ප්‍රමාණයක් එළියට ගිහිල්ලා තියෙනවද කියලා. ඉතින් මේක මහා භයානක ප්‍රශ්නයක් හැටියට, කියන්නේ ණය ආපසු ගෙවීමේ අර්බුදයක් 2013 ඉඳන් ඇති වුණා. 2013 ආර්ථික වර්ධන වේගය 3%ට වැටුණා. ඊට පස්සේ ක්‍රමයෙන් මේක 2015-16 වෙනකොට උග්‍ර වුණා. උග්‍ර වෙලා අන්තිමට ඒ පැවතිච්ච යහපාලන ආණ්ඩුවට සිද්ධ වුණා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියට ගිහිල්ලා යම් ප්‍රමාණයකට මේ අර්බුදය කළමනාකරණය කරන්න. හැබැයි මේ නව ජනාධිපතිවරයා පත් වුණාට පස්සේ ඔහු මේ අර්බුදය තීව්‍ර වෙන විදිහේ වැඩ ගණනාවක්ම කළා. එකක් ඔහු බදු සහන ලබා දුන්නා ඉහළ ආදායම් තියෙන පිරිසවලට. රටේ ආදායමෙන් 40%ක් පමණ ඔහු නැති කරගත්තා. ඊළඟට ඔහු රට තුල ඉතාමත්ම සහන පොලියට ගෙනිච්ච ව්‍යාපෘති, ඔය අපේ අමාත්‍යංශයෙන් එහෙම කරපු සෑලු දුම්රි ව්‍යාපෘති වැනි දෑ 0.1 පොලියට තිබුණේ, එවැනි ව්‍යාපෘති 300කට අධික ප්‍රමාණයක් නතර කළා. නතර කළා ඒවා වාණිජ ණයවලින් දුවන, තමන්ට ජාවාරම් කරන්න පුළුවන් ව්‍යාපෘති බවට පරිවර්තනය කරන්න උත්සාහ කරමින් ඉන්නවා. ඊළඟට ඔහු ආහාර ශේෂ්ත්‍රය ආහාර සුරක්ෂිතතාවය විනාශ කරන විදිහේ තීරණයක් ගත්ත 2021 මැයි මාසේ ඔහු කාබනික 100%ක් කරන්න ගිහිල්ලා පොහොර තහනම් කළා. ඒකෙන් දවැන්ත ආහාර අර්බුදයක් ඇති වුණා. ආහාර මිල ගණන් දරා ගන්න බැරි ප්‍රමාණයට ඉහළ ගියා. ඊළඟට ඔහු තව ක්‍රියාවලියක් කරා. ඒක තමයි සල්ලි අච්චු ගහන්න ගත්තා. උදාහරණයකට 2019 මුදල් අච්චු ගහලා තියෙන්නේ රුපියල් බිලියන 29ක විතරයි. නමුත් 2020-21 කියන වසර දෙකේදී අච්චු ගහලා තියෙන ප්‍රමාණය රුපියල් බිලියන 1700ක්. මේක තුලින් උද්ධමනයක් ඇති වුණා. මිල ගණන් ඉහළ ගියා වගේම විශාල කඩාවැටීමක් වුණා. ඊළඟට ඔහු තවත් භයානක වැඩක් කළා. ඒක තමයි රාජ්‍ය බැංකු දෙකෙන් පුදුමාකාර විදිහට ණය ගත්තා. ඊළඟට කන්ටේ නීතික සංස්ථාව හා විදුලි බල මණ්ඩලය සම්පූර්ණයෙන්ම වැරදි කළමනාකරණ තත්ත්වයකට පත් කළා. විශේෂම කන්ටේ නීතික සංස්ථාවේ ඇතිවෙච්ච ඩොලර් වැය බර රටේ කඩාවැටීම කප්පල් වීමට බැංකු ශිෂ්ටය ඇද වැටීමට හේතු වුණා. මෙවැනි කරුණා ගණනාවක් මගින් තමයි ආවෙත. අපේ ආණ්ඩුව කියන්නේ මේ කෝවිඩ් නිසා වුණා කියලා. නැහැ, එහෙම එකක් නැහැ. හොඳම උදාහරණය IMF එක. කෝවිඩ් නිසා ආර්ථික අහේනියට පත්වෙච්ච රටවල් වලට දුන්න ණය මුදලක් සහන පොලියට. ඒක ලංකාවට ලැබුණේ නැහැ. ලංකාව ඇතුළු රටවල් 11කට ලැබුණේ නැහැ. ඇයි? අපේ ප්‍රශ්නේ කෝවිඩ් නොවන බවට ඒගොල්ලෝ ජාත්‍යන්තරවම පිළිගත් ආයතන තේරුම් ගත්ත නිසා. ඊළඟට අන්තර්ජාතික ශ්‍රේණිගත සමාගම් රේටින් ඒජන්සිස් අපිව පහළට දැම්මා. පහළට දැම්මට පස්සේ අපිට විදේශීය වෙළඳ පොලෙන් ණය ගන්න බැරි වුණා. ඒක ඉතාමත්ම බරපතල හේතුවක් වුණා මේ අර්බුදය උග්‍ර කරන්න. ඊට පස්සේ අපිට අතිශය භයානක විදිහට ලංකාවත් එක්ක විදේශ මුදල් වලින් කරන ගණදෙනු සම්පූර්ණයෙන්ම නතර වීමේ අභියෝගය තියෙනවා. අපෙන් දැන් තෙල් ගේන්න ගියත්, අපෙන් දැන් ගල්ලඟුරු ගේන්න ගියත්, අපෙන් දැන් ආහාර ගේන්න ගියත්, අපෙන් බෙහෙත් හේත් ගේන්න ගියත් ඇඩ්වාන්ස් පේමන්ට් මුලින් සල්ලි දීලා ඉන්න කියන එකට ඇවිල්ලා තියෙනවා. මේ ණයවර ලිපි කියන එක LC කියන එක අතුරුදහන් වෙලා තියෙනවා. ඒ වගේම කළු වෙළඳ පොලක්, ඒ කියන්නේ බ්ලැක් මාකට් එකක් ඇති වෙලා තියෙනවා. රත්තරන් වලට සහ ඩොලර් වලට තමන්ගේ දේපොල ධනය ආයෝජනය කිරීමේ ප්‍රවණතාවයක් ඇවිල්ලා තියෙනවා. ඉන්ද බැංකු ශිෂ්ටයේ ඉතාමත් බරපතල විදිහට කඩාවැටෙමින් තියෙනවා. මොකද ඩිපොසිට් ගලවමින් අර ඩොලර් වල හා රත්තරන් වල ආයෝජනය කරන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. දැන් රත්තරන් මිල ගණනුත් ආසන්නයෙන් දෙගුණ වෙලා තියෙනවා. ඇත්තටම රුපියල් 180 තිබිච්ච ඩොලර් එක දැන් රුපියල් 450ට පමණ කළු වෙළඳ පොලේ ගිහින් තියෙනවා. ඉතින් ඒ වගේ මේක සමහර විට නැවත ගොඩගත නොහැකි මට්ටමට පත් වෙලා ඉවරයි. දැන් නිවරදි මැදිහත් වීමක් දැනුත් සිදු කළොත් මේක අවුරුදු 3කින් විතර ගොඩ ගන්න පුළුවන් වෙයි. තව පමා වෙන්න මේක තවත් අර්බුදයට යන එක විතරයි වෙන්නේ. දැන් ඒ ආර්ථික අර්බුදයේ විසින් ජනනය කරපු විශාල සමාජ අර්බුදයක් තියෙනවා. මොකද රට එපා වෙලා මිනිස්සු පාරට බැහැලා උද්ඝෝෂණය කරනවා. ඒ උද්ඝෝෂණ විසින් මේ ආර්ථික අර්බුදය තව වැඩි දියුණු කරනවා. මොකද පාරවල් වල වැඩ කෙරෙන්නේ නැහැ, රාජ්‍ය ආයතන වල වැඩ කෙරෙන්නේ නැහැ. අනිත් පැත්තෙන් දේශපාලන අර්බුදයේ ආණ්ඩුවේ මන්ත්‍රීවරු 40ක් පමණ එළියට ආවා. ඒකත් එක්ක දේශපාලන අර්බුදයක් ඇති වෙලා තියෙනවා පාර්ලිමේන්තුව ඇතුළේ හා රට ඇතුළේ. විශේෂයෙන්ම මේ රාජපක්ෂ පවුලට රට පාලනය කිරීමට යුක්තිසහගත භාවයක්, ලෙජිටමසි එකක් නැතිවීමේ අර්බුදය එතන ඇවිල්ලා තියෙනවා. ඊළඟට ඇතැම් රටවල් එක කරන ගණදෙනු නිසා අපේ අර අන්සොලිසිටඩ් ප්‍රපෝසල් හරහා රටේ මර්මස්ථාන අපිට අහිමි වෙමින් යනවා. කොළඹ වරායේ බටහිර ජැටිය, තිරිකුණාමල ටෙල් ටැංකි, ඊළඟට අපේ සුලම් විදුලිය, ඒ වගේම අපේ ගෑස් දේවල්, ඒ හැම එකක්ම ඉතාම අඩු මුදලකට අහිතකර කොන්දේසි යටතේ විදේශීය ආයතනවලට කිසිම ටෙන්ඩර් කැඳවීමකින් තොරව ලබා දීමේ තත්ත්වයක් තියෙනවා. ඊළඟට අපේ නාවික ක්ෂේත්‍ර, ගුවන් හමුදා ක්ෂේත්‍රය වගේ ආරක්ෂක පැත්තෙත් ඉතාම භයානක අහිතකර ගිවිසුම් වලට එළඹෙන්න දැන් අපිට සිද්ධ වෙලා තියෙනවා. මේ ආර්ථික අර්බුදයත් එක්ක තැන් තැන් වලින් ණය ගන්න ගියාම එන කොන්දේසිත් එක්ක. ඉතින් ඒ නිසා අපේ සොයිරී භාවය, ආහාර සොයිරී භාවය, බලශක්ති සොයිරී භාවය, ආර්ථික සොයිරී භාවය විතරක් නෙවෙයි දේශපාලන සොයිරී භාවයත් නැතිවීමෙන් තියෙන තත්ත්වයක් තියෙනවා.
හොඳයි, දැන් ඔබ සඳහන් කිරීමක් කළා මේ IMF එකේ සම්බන්ධතාවය, මොකද IMF එක ණය නොදෙන්නට හේතුව මේ වගේ කාරණා. ඇත්තටම මේ වෙලාවේ මේ අවස්ථාවේදී රට මූල දීලා තියෙන ආර්ථික අර්බුදයත් එක්ක IMF එකට යා යුතුයිද? ඒද එකම විසඳුම ඔබ දකින්නේ කොහොමද? ඒක
මෙහෙමයි. දැන් IMF ආයතනයේ ලංකාව 16 වතාවක් ගිහින් තියෙනවා. ඇත්තටම මේ ආර්ථික කඩාවැටීමක් කවතු වෙච්ච අවස්ථාවේ 2008 අන්තර්ජාතික වහ අපි යුද්ධේ නිල්ලා ඉන්න වෙලාවේ මහින්ද රාජපක්ෂ ගියා IMF එකට. ඊළඟ ණය ආපසු ගෙවා ගැනීම පිළිබඳ අපිට අර්බුදයක් ඇති වෙච්ච වෙලාවේ සිරිසේන රනිල් පාලනයත් 2017 IMF එකට ගියා. IMF ආයතනය විශ්වාස කරන ක්‍රියාදාමයන් ටිකක් තියෙනවා. IMF එකෙන් අපේ ණය ගෙවන්නේ නැහැ. අපට ඉතාමත්ම ණය බරත් එක්ක බැලුවම සුළු මුදලක් තමයි ලැබෙන්නේ. ඒකට අවුරුදු 3ක් විතර ගන්නවා වාරික ගණනාවක් තියෙනවා. උදාහරණයකට අද අපේ ණය බර ඩොලර් බිලියන 52ක්. IMF එකේ ප්‍රෝග්‍රෑම් එකකට අපි ඇතුළු වුණොත් අපිට ඩොලර් බිලියන වැඩිම වුණොත් 3ක් එහෙම නැත්නම් 4ක් හම්බුවේ. ඒක හම්බ වෙන්නේ තවුරු 3ක පමණ කාලයකට කොටසින් කොටස. ඒකෝට ඒ නිසා ඒකෙන් අපේ ණය බර ගෙවෙන්නේ නැහැ. නමුත් එක දෙයක් වෙනවා, ඒක තමයි අන්තර්ජාතික මූල්‍ය වෙළඳපොළෙන් අපට ණය ගන්න බැරි තත්ත්වයක් තියෙනවා. අද 140 පොලියටවත් ගන්න බෑ. ලංකාවට කවුරුවත් ණය දෙන්නේ නැහැ. අන්න ඒක යම් ප්‍රමාණයකට පාලනය කළා අන්තර්ජාතික වෙළඳපොළට ඇතුළු වීමේ ඉඩකඩ ලැබෙනවා. එතකොට IMF ආයතනය නිතර කියන්නේ කාරණා කීපයක්. එකක්, ඕගොල්ලෝ ආදායම් වැඩි කරගන්න. ඒ කියන්නේ ආණ්ඩුවේ ආදායම්. ආණ්ඩුවේ ආදායම් වැඩි කරගන්න බදු වැඩි කරනවා. ඊළඟට ආණ්ඩුවේ වියදම් කප්පාදු කරනවා. එතකොට සංවර්ධන වියදම් කියන ඒවා කප්පාදු කරන්න වෙනවා. ඒ වගේම පුනරාවර්තන වියදම් කප්පාදු කරන්න වෙනවා. ඒ වගේ දේවල් තියෙනවා. තිත්ත කසාය ගොඩක් තියෙනවා ඒකේ. ඊළඟට සල්ලි අච්චු ගන්න එපා කියනවා. ඊළඟට ඔවුන් කියනවා මේ ගිවිසුම් ගහන්න බෑ, ආයෝජන හෝ වෙළඳාමේ තියෙන්න බෑ මේ ඒකාධිකාර. දැන් අපේ රටේ ටයිල් ගෙන්නන 200ක් විතර හිටියා. ඒක දුන්නා ඒකාධිකාරය දෙන්නෙකුට. සීනි ගෙන්නන 69 දෙනෙක් ඉතින් ඒක දුන්නා එක්කෙනෙකුට. දැන් IMF ප්‍රෝග්‍රෑම් එකට ගියාම එහෙම කරන්න බෑ. සියලු දෙනාට විවෘත භූමියක් හදන්න වෙනවා. ඊළඟට IMF කියන්නේ ණය ප්‍රතිහෝගත කරන්න කියලා. ඇත්තටම IMF ඉල්ලීමකට මත තමයි පසුගිය 12 වෙනිදා ආණ්ඩුව ණය ආපසු ගෙවන්න බැහැ කියන ප්‍රකාශය කළේ. දැන් තියෙන ගැටලුව IMF එකේ ප්‍රෝග්‍රෑම් එකකට යන්න දැන් පමා වැඩි. මොකද IMF ප්‍රෝග්‍රෑම් එකක් කරගන්න මාස 8ක් 10ක් යනවා. අනිත් පැත්තෙන් ණය බර ගෙවා ගන්න බැරුව බංකොලොත් වෙන රටක් එක IMF ප්‍රෝග්‍රෑම් එන්නේ නැහැ. අපි අනිවාර්යයෙන්ම ඩෙට් රීස්ට්‍රක්චරින් ප්‍රෝග්‍රෑම් එකක් හදාගෙන ඒක සාර්ථකව ක්‍රියාත්මක කළාට පස්සේ තමයි IMF එක එන්නේ. දැන් ලංකාව තමන් විසින්ම යම් යම් පියවර ගාණක් ගන්න ඕන. ආණ්ඩුවේ ආදායම් වැඩි කරගන්න, ආණ්ඩුවේ වියදම් කප්පාදු කරන්න, බැංකු ගලවා ගැනීම සඳහා පොලි අනුපාත ඉහළ නංවන්න, ඊළඟට විදුලිය, ජලය, ඛනිජ තෙල් සහ ඩොලරය කියන ඒවා සම්බන්ධයෙන් විවෘත වෙළඳපොළේ ක්‍රියාකාරීත්වයක් ඇති කරන්න. මෙන්න මේ වගේ කාරණා ගණනාවක් දැන් ආණ්ඩුව කළ යුතුම් වෙනවා. එහෙම නැත්තම් බඩගින්නේ මේ යන බේත් නැතුව බිය යන කැරලි කෝලහල තියෙන රටක් බවට ලෙබනනේ ග්‍රීසිය වුණා වගේ මේක පත් වෙන්න ඉඩ තියෙනවා.
දැන් එතකොට මන්ත්‍රීතුමා, දැන් අනිත් පැත්තෙන් ওই කාරණාව බැලුවොතින් එහෙම ওই කියන විදිහට බදු වැඩි කරනවා නම් අනිකුත් ආකාරයකට මේ ජනතාවගේ ජීවන වියදමට බලපාන ආකාරයට යම් තද තීන්දුව ආණ්ඩුවට මේ අවස්ථාවේදී ගන්න සිදුවනවා නම් ආණ්ඩුවට තියෙන ජනතා කැමැත්ත අනිත් පැත්තෙන් අහෝසි වෙන්න පුළුවන්. ඔබ ඉන්නේ විපක්ෂයේ මේ වෙනකොට, ඔබ පිරිස හිටියානම් ආණ්ඩුවේ මෙවැනි තීන්දුවක් ගනීද?
මෙහෙමයි, දැන් ඇත්තටම ආණ්ඩුව බුද්ධිමත්ව 2019 තමන් බලයට පත්වෙච්ච අවස්ථාවේ තමන්ගේ මූල්‍ය ක්‍රියාවලිය ගැන නිවැරදි අවබෝධයකින් යුතුව හිටියානම් ඒ අවස්ථාවෙත් අපි IMF ප්‍රෝග්‍රෑම් එකක් ඇතුලේ හිටියේ. ඒ ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙන්න තිබුණේ 2020 ජූනි මාසේ. ඒක අපි එක්ස්ටෙන්ෂන් එකක් දිගු කිරීමක් කළා නම් මේ අර්බුදේ එන්නේ නැහැ. මොකද අන්තර්ජාතික වෙළඳපොළ අපිට විරුද්ධ වෙනවා. උදාහරණයක් හැටියට 2019 අපි අන්තර්ජාතික වෙළඳපොළෙන් ඩොලර් බිලියන 5.6ක ණය අරන් තියෙනවා. ඒ වෙයින් තමයි මේ ටික හරි දිව්වේ. දැන් අපිට කවුරුවත් ණය දෙන්නේ නැහැ. ඒ නිසා මේ අර්බුදේ පැන නගින්නේ නැහැ. මේ ගැන මූලික අවබෝධයකින් හිටියනම් දැන් උදාහරණයක් හැට ඔය 2020-21 හුඟක් දෙනෙක් මේ අර්බුදේ ගැන කිව්වා. මම ඔය අර්බුදය ගැන කිව්වේ මේ ගැන දැනුවත් ඉන්න තවත් අය මම දන්නවා එහෙම කිව්වා 2013 මම මීට අවුරුදු 7කට කලින් කෘතියක් ලිව්වා ආලපාලු ආර්ථිකය කියලා. ඒකේ මම මේ මහින්ද රාජපක්ෂ මහත්මිය මාත් එක්ක ඉතාමත් දේශපාලන වශයෙන් වෛර බඳින තත්ත්වයට පත් වුණා ඒ කෘතියෙන්. මොකද අධිවේගී මාර්ගවලින්, රේල් පාරවල් වලින්, වරායවල් වලින්, විදුලි බලාගාරවලින් කරපු මහ පරිමාණ හොරකම් මේ 10-15% 400 හොරකම් අපි එළිදරව් කරන්න කටයුතු කළා. ඒක ඇත්තටම ඒ 2015 තිබිච්ච ජනාධිපතිවරණයේදී ඒ කුඩා කෘතිය 50,000කට අවසන් ප්‍රමාණයක් අලෙවි වුණා. ඒ කියන්නේ රටේ වැඩියෙන්ම විකිණිච්ච දෙයක්. ඒක ලොකුට බලපෑවා. හැබැයි අපේ ආණ්ඩුව ඒක ගැන ක්‍රියාත්මකුන්නේ නැහැ. ඒ වගේම මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව ආවට පස්සෙත් මම කැබිනට් පත්‍රිකාවක්ම දාලා කිව්වා මේ ඩෙට් සස්ටේනබිලිටි පිළිබඳ ප්‍රතිපත්තියක් ඕනේ කියලා. ඒ පිළිබඳව මොන වුණත් ඒ ආණ්ඩුවේ විවෘත සාකච්ඡාවක් ඇති වුණා. විවිධ විදේශීය පිරිස් ගෙනල්ලා, විශේෂඥයෝ ගෙනල්ලා, මූල්‍ය කට්ටිය ගෙනල්ලා ඔඩිට් එකක් කරගත්තා හොඳ. ඊට පස්සේ තමයි IMF එකට ගියේ. ඉතින් ඒ වගේ මම 2016 මූල්‍ය අර්බුදයේ පාමුල කියලා කෘතියක් ලියලා මේ අනතුරු ඇඟවීම කළා. මගේ පුරෝකථනය තිබුණේ 2023 මේක ඇද වැටෙනවා කියලා. ඉතින් ගොහගතාවේ රාජපක්ෂ විසින් ආව කෝවිඩ් එක නිසාත් ලෝකේ ප්‍රශ්න ඇති වුණා, යුක්‍රේන් යුද්ධ නිසාත් ප්‍රශ්න ඇති වුණා. ඉතින් මේක අර්බුදේ වේගවත් වෙලා 2021 වෙනකොට රට බංකොලොත් වෙන තත්ත්වයට පත් වුණා. කියන්නේ මේ ආර්ථිකය සමාජයේ මේව හැසිරීම ගැන කිසිම අවබෝධයක් නැතුව මේ දේශපාලකෝ ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලයක් තමයි මේක තියෙන්නේ. තාමත් ඒගොල්ලෝ හිතන්නේ මේක ඉන්දියාවෙන් කීයක් හරි අරගෙන ඉන්දියාවට රට විකුණලා හරි මේ පවුල කොහොමද ඊළඟ දවස ඊළඟ පැය බලේ ඉන්නේ කියන එක තමයි බලාගෙන ඉන්නේ. මුළු රටම අවුරුදු 3 අකුරු ලියා ගන්න පුළුවන් පොඩි දරුවා ගිනක් අවුරුදු 90 වැඩිමහල්ල දක්වාම පළයල්ල කියලා කියද්දිත් මේක අල්ලගෙන බදාගෙන ඉන්නේ එකයි. ඉතින් ඒක නිසා මේ ගන්නට එකක් ඒගොල්ලන්ට අවබෝධය නැහැ, අනික ඒගොල්ලෝ උද්දච්චයි. ඒ උද්දච්චකම බොහොම පැහැදිලිව මේ විශේෂයෙන් මේ ජනාධිපතිවරයාගේ තියෙනවා. ඉතින් ඒක නිසා මේ අර්බුදය තව තීව්‍ර වෙච්ච එක තමයි සිද්ධ වුනේ. ඉතින් මේ අනතුරු ඇඟවීම කාලෙක ඉඳන් කට්ටිය කරලා තියෙනවා. දැන් ඔය ඉන්න මහබැංකු අධිපතිතුමා දැන් ඔය කියන්නේ ඒගොල්ලෝ කියපුවා කවුරුවත් ඇහුවේ නැහැ කියලා. ඒ වගේ අනතුරු මේ ගැන අනවබෝධය, මේ තත්ත්වය අපහැදිලි කර ගැනීම තමයි තිබුණේ. මොනවා වුණත් යහපාලන කාලෙදී ඒ ගැන සාකච්ඡාවක් තිබුණා. ඒ වගේම ඒ ගැන විදේශ විශේෂඥයෝ ගැන ඔඩිට් එකක් කරගත්තා. ඒකෙන් යම් යම් පියවර ගන්න පුළුවන් වුණා. මම කියන්නේ 100% ඒගොල්ලෝ හරි කියලා. හැබැයි රට බංකොලොත් උනේ නැහැ.
ඔව් හොඳයි. දැන් අපි ගත්තොත් එහෙම යහපාලන ආණ්ඩුව තියෙන කාලයේදී ජනතාවගේ විරෝධය තිබුණේ ලංකාවේ ප්‍රධාන ආර්ථික මර්මස්ථාන වෙන රටවල් වලට දෙනවා කියන කාරණාව. ඒකම තමයි ඡන්ද ප්‍රචාරණ ව්‍යාපාරයක් විදිහට මේ වත්මන් රජය පාවිච්චි කළේ. වරාය ජටි හම්බන්තොට වරාය මේ වගේ නොයෙකුත් තවත් ආයෝජන ව්‍යාපෘති බොහොමයක් මේ විදේශකරණයට ලක් වෙනවා කියලා. නමුත් දැන් මේ ආණ්ඩුවට පස්සෙත් ජනතාව ඒ විශ්වාසය තියාගෙන මේ ආණ්ඩුවට ඡන්දෙ දුන්නට මේ ආණ්ඩුවෙනුත් එහෙම අපි විශේෂත්වයක් දකින්නේ නැහැ. දැන් ඇත්තටම මේකද වෙන්න ඕනේ? දැන් ඒ කියන්නේ ඒ පැත්ත හෝ මේ පැත්ත හෝ කවුරු ආවත් මේකද ලංකාවට මේ ආර්ථිකය කළමනාකරණය කරන්න තියෙන විසඳුම? වෙන මොකක්වත් විසඳුමක් නැද්ද ලංකාවට කුමන හෝ පාලනයකට?
මෙහෙමයි, ඔය රාජ්‍ය දේපොළ සම්බන්ධයෙන් ඔය රටේ තියෙන මතය ඇත්තටම මාධ්‍ය විසින් හදපු එකක්. ඔය වාමාංශික දක්ෂිණාංශික කියන මතේ රනිල් වික්‍රමසිංහ කියන්නේ ජාතික දේපොළ විකුණන කෙනෙක්, මහින්ද රාජපක්ෂ කියන්නේ ජාතික දේපොළ රකින්න ඉන්න මිනිහෙක් කියලා. රනිල් වික්‍රමසිංහ කියන්නේ ධනපතියන්ගේ පැත්තේ ඉන්න කෙනෙක්, රාජපක්ෂලා කියන්නේ ධනපතියන්ට විරුද්ධ වැඩකරන ජනතාවගේ පැත්තේ ඉන්න අය කියලා. හැබැයි අපි මතක තියාගන්න ඕනේ ඒ යහපාලන ආණ්ඩුවේ සිරිසේන රනිල් ආණ්ඩුවෙන් මේ රටේ ඉහළ ගණයේ ධනපතින්ට දැවැන්ත බදු ගැහුවා. සුපගෙන් ටැක්ස් එක හිම ගෙනාවා. ඒ අවස්ථාවේ 62 දෙනෙකුට ඒ ඩැක්ස් එක වැදුනා. ඒ 62 දෙනාම පහුගිය මැටිවරණදී ප්‍රකෝටි ගණන් ධනේ වීදම් කළා ඒ ආණ්ඩුව පරද්දන්. අන්තිමට මේ ආණ්ඩුවට සිද්ධ වුණා ඒ බද්ද ආයිගේ සල්ලි නැති වෙලා ගිහිල්ලා කඩාකප්පල් වුණාට පස්සේ. එතකොට ධනපතියන්ට දීපු බදු සහනේ 2019 දෙසැම්බර් පළවෙනිදා නව ලිබරල්වාදී රටකවත් කරන්න විදිහ බදු සහනයක් තමයි දුන්නේ. ඊළඟට ඇත්තද මේ මහින්ද රාජපක්ෂ දේපොළ වික්කේ නැහැ කියන එක? ඇත්තටම මම විදුලි බල ඇමති හැටියට ඉන්න කාලේ 2011 ජූනි මාසේ PB ජයසුන්දර ගියා මේ බීජින් නගරයට. ගියේ මොකටද? මත්තල ගුවන්තොටුපළ, හම්බන්තොට වරාය සහ පුත්තලම් බලාගාරය චීනට විකුණන්න. ඒකට මම එරෙහි වුණාම 2011 ඇමතිවරයා හැටියට පුත්තලම් බලාගාරයට මට ඒ ඇමතිකම කරන්න දුන්නේ නැහැ. කරන්න තියෙන සෑම බාධා කිරීමක්ම කළා. මම අන්තිමට ඉල්ලාස් වෙලා ගෙදර ගියා. ඒ කියන්නේ මේගොල්ලෝ හිටියේ ওই තුනම විකුණන්න. දැන් බලන්න මොකද්ද කොළඹ වරායේ තත්ත්වය? කොළඹ වරායේ විශාල නැව්ගේන් අවශ්‍යතාවයක් තිබිච්ච හින්දා දකුණු වරාය සංවර්ධනය නමින් වැඩපිළිවෙලක් යෝජනා කළා. කවුද? ආසියානු සංවර්ධන බැංකුව. ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබිච්ච ණයකින් තමයි අපි මේ දියකඩනේ ඉදිකලේ දකුණු වරායේ. හැබැයි මහින්ද රාජපක්ෂ තමයි චයින මර්චන්ට් එකට දකුණු වරායේ දකුණු ජැටිය මුලින්ම පාවලා දුන්නේ. හරි. දැන් මේ යහපාලනේ නැගෙනහිර ජැටිය දෙන්න ගියාම තමයි රට නෙවෙයි, නමුත් දකුණු ජැටිය මුලින්ම දුන්නේ යා. ඊළඟ මම බොහොම පැහැදිලිව කියනවා හම්බන්තොට වරාය හැදුවෙම චීනයට දෙන්න මිසක් අපිට පාලනය කරන්න නෙවෙයි. මත්තල ගුවන්තොටුපළ හැදුවෙ මේකට. පුත්තලම් බලාගාරයේ විකුණන මම නොහිටියන. එම තමයි ඒගොල්ලන්ගේ වැඩ. අදටත් එහෙමයි. අදටත් මේ ආණ්ඩුව ආවට පස්සෙත් සැලසුම තියෙන්නේ පුත්තලම් බලාගාරයේ තවත් මෙගෝට් 300ක් ගහලා දෙන්න. ඒක තමයි උත්සාහය තිබුණේ. ඉතින් ඒ වගේ මේ රාජපක්ෂලා අද කරලා තියෙන මේ රට බංකොලොත් කළ තියෙන පාවා දීම ඉතා භයානකයි. අනිත් පැත්තෙන් රටට විදේශ ආයෝජන අවශ්‍යයි. සමහර තාක්ෂණයන් අපි සතු නැහැ. අපිට දේශීය වශයෙන් සියලු දේ නිෂ්පාදනය කරන්නත් බෑ, ලෝකයට අපිට තරංකාරී වෙන්නත් බෑ. ඉතින් ඒ වැනි තත්ත්වයන් තුළ අපිට තියෙන්න ඕන උපාය මාර්ගය. චීනයට උපාය මාර්ගයක් තියෙනවා, ඉන්දියාවට උපාය මාර්ගයක් තියෙනවා, ඇමරිකා එක්සත් ජනපදයට උපාය මාර්ගයක් තියෙනවා. අපටත් තියෙන උන උපාය මාර්ගයක්. ඒ උපාය මාර්ගයට අනුකූල වෙන විදිහේ ආයෝජන විතරයි අපි ගෙන ගන්න. උදාහරණයකට අපිට හදාගන්න ඕන නැගෙනහිර ජැටිය, නැත්තම් බටහිර ජැටිය කොළඹ දකුණු වරායේ. ඇයි අපි අන්තර්ජාතික ටෙන්ඩර් වලට යන්නේ නැත්තේ? ඇයි අපි ඒක ඉන්දියාවට ලබා දෙන්නේ අදානි සමාගමට? එහෙම නැත්තම් චයිනා මර්චන්ට් එකට? අපි ටෙන්ඩර් කැඳවල ඒක දෙන්න ඕන. හම්බන්තොට වරායක් හදන්න ඕන. ඇයි අපි ඒක මේ චීන එක්සිම් එකෙන් ණයක් අරගෙන හදන්නේ? චයිනා හාබර් එක ලවා. අපිට පුළුවන් අන්තර්ජාතික ටෙන්ඩර් කැඳවල ඒ කටයුත්තට යන්න. ඒත් ඒ අන්තර්ජාතික ටෙන්ඩර් කැඳවීම වලින් තොරව මේ අත යට කරන ගණදෙනු හරහා ඉදිරියට යාම තුලින් තමයි මේ ප්‍රශ්නේ ඇති වුනේ. ඒ තුලින් තමයි අති විශාල පාඩු රටට සිද්ධ වුනේ. මම ඔබට හොඳ උදාහරණයක් කියන්නම්. අපි ඔය ඉඟුරු කඩේ හන්දියේ සිට වරා චෛත්‍ය දක්වා නව කැලණිපාලම ජයිකා එක ඉදිකලාට පස්සේ ඉහළින් යන, ඒ කියන්නේ එලිවේටඩ් රෝඩ් එකක් හදන්න මාර්ග සංවර්ධන අමාත්‍යාංශය, අපේ අමාත්‍යාංශය අපි එක්කහු වෙලා වැඩක් කළා 2018. ඒක ඉතාම අසීරු මාර්ගයක්. මොකද එකක් ඒක නාගරික පසුබිමක් වරාය හරහා යන්නේ, වරාය ගොඩනැගිලි වලට එහෙම හානි සිදු කරගනිමින්. එතන නිවාස සංකීර්ණ ගණනාවක් තියෙනවා. අනිත් එක පොළොව යට තියෙන මුහුද. එතකොට මේ ෆයිලින් වගේ ඉංජිනේරුමේ පැත්තෙන් අධික වියදම් යන එකක්. ඒකට ගිය කිලෝමීටරයට ඩොලර් මිලියන් 25යි. ඒක ලොකු ගාණක්. ඒක මම පිළිගන්න එක ලොකු ගාණක්. නමුත් ඒ තිබිච්ච තත්ත්වයට ඒක තමයි අපිට තරංකාරී ටෙන්ඩර් පද්ධතියකින් ආවේ. දැන් මේ ආණ්ඩුව ඒ පාරෙම එහා පැත්තෙන් දෙමටගොඩ සිට අතුරුගිරියට පාරක් දෙන්න යනවා කිලෝමීටර් 19ක් ඩොලර් මිලියන 1920කට. ඒ කියන්නේ අර 25 වගේ 4 ගුණයකට. ඇයි? ටෙන්ඩර් කැඳවීමක් නැහැ. හිතු මනාපෙට මේක හදන්න දෙනවා. අන්න ඒ වෙන් තමයි මේ ප්‍රශ්න වැඩි වෙලා තියෙන්නේ. ඔය ගෑස් සම්බන්ධයෙන් තියෙන NFE ගිවිසුම වගේ ඒවා සම්පූර්ණ මේ රටට භයානක අහිතකර විදිහ දේවල්. මොකද අපේ රටේ ගෑස් සම්පත තියෙනවා. ඒ ගෑස් සම්පත කොළඹට ගේන්න යන්නේ ඩොලර් මිලියන 600ක් විතර. ඒකට වැඩසටහනක් තියෙනවා, වැඩපිළිවෙලක් තියෙනවා, සැලසුමක් තියෙනවා. ඒ වෙනුවට මේ ඇමරිකානු සමාගමකට වර්ෂයකට ඩොලර් මිලියන 300ක පමණ ලාභයක් ලැබෙන ව්‍යාපෘතියකට අපි පවර්ලා දෙනවා මේක. අපේ ගෑස් තියාගෙන. ඉතින් ඒ වගේ මේවා අපි විවෘත ආයෝජන ක්‍රියාදාමයකට යා යුතුමයි අත යට ගණදෙනු වලින් තොරව.
දැන් මන්ත්‍රීතුමා, දැන් පාර්ලිමේන්තු නියෝජිතවරුන් විදිහට දැන් ඔවැනි තත්ත්ව පිළිබඳව ඔක ඇතුළේ ඉන්න බොහෝ දෙනෙක් අවබෝධයෙන් ඉන්නේ. පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළ යම්කිසි ක්‍රියාදාමයක් හෝ සම්ප්‍රදායක් හෝ නැද්ද මේවා ක්‍රියාත්මක වන්නට කලින් පෞද්ගලික මන්ත්‍රී යෝජනා විදිහට හරි ඉදිරිපත් කළ මේවට විරුද්ධතාවය දක්වන්න?
මෙහෙමයි, පාර්ලිමේන්තුවට රාජ්‍ය මූල්‍ය බලතල තිබෙනවා. නමුත් බහුතර බලය තියෙන්නේ ආණ්ඩුවට නිසා මේ ඕන යෝජනාවක් කැබිනට් මණ්ඩලයේ ලවා ක්‍රියාත්මක කරව ගන්න පුළුවන්. වෙස්ට්මින්ස්ටර් ක්‍රමයේ තියෙන කාලෙත්, විධායක ජනාධිපති ධුරයේ තියෙන කාලෙත් පාර්ලිමේන්තුවේ බහුතර බලය තියෙන අය තමන්ට ඕන විදිහට තමයි වැඩ කළේ. ඒ අපේ රටේ තියෙනවා නැෂනල් ෆිසිකල් ප්ලෑන් කියලා එකක්, ජාතික භෞතික සැලසුමක්. උදාහරණයකට ඒ ජාතික භෞතික සැලසුමේ කුරුණෑගල සිට දඹුල්ලට තියෙන අධිවේගී මාර්ගය හදන්න යෝජනා කරලා තියෙන 2030 දී. හැබැයි අපි ඒක දැන් හදන්න යනවා. ඕකත් අනිවාර්යයෙන්ම අපිට කිරිපිටි නැති තෙල් පෝලිං වලට එකතු වෙන බර. ඉතින් ඒ වගේ මේ ඒ ජාතික භෞතික සැලසුමේ තියෙන්නේ මොනවද? දවිදිරි බල ශේෂ්ත්‍රයේ තියෙන මහා සැලසුමක්, ඒ කියන්නේ මාස්ටර් ප්ලෑන් එකක්. ට්‍රාන්ස්පෝර්ට් වල තියෙන මාස්ටර් ප්ලෑන් එකක්. ඒ කිසිවක් නොතකා තමයි මේ සංවර්ධන කටයුතු කරගෙන යන්නේ. ඒක තමයි ප්‍රශ්නේ.
අපි දැන් මේ සාකච්ඡා කරමින් සිටින්නේ මේ වෙනකොට මෙල්බන් වලට පැමිණලා සිටින සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී 43 වෙනි සේනාංකයේ නිර්මාතෘ පාට්ලි චම්පිකරණවක මන්ත්‍රීවරයා සමගින්. අපි දැන් ටිකක් දැන් මේ ඇති වෙලා තියෙන දේශපාලනික රැල්ල මහජන නැගී සිටීම පිළිබඳව ටිකක් අවධානය යොමු කළොතින් ජනතාවගේ දේශපාලන කීවීම වෙනස් වෙලාද? නැත්තම් ජනතාව වෙනත් දේශපාලන ප්‍රවාහයකට යමින් සිටිනවද? ලංකාවේ දේශපාලනය කියවා ගන්න කෙනෙකුට කොහොමද මේක කියවා ගන්න පුළුවන්කමක් තියෙන්නේ?
ඇත්තටම ලංකාවේ ඉතිහාසයේ උද්ඝෝෂණ ඇති වෙලා තියෙනවා. 53 හර්තාලය ඇති වෙලා තියෙනවා. ඒ වගේම 1980 ජූලි වැඩවර්ජනය වුණා. 87 ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධව මිනිස්සු පාරට බැස්සා. 76 ආණ්ඩුවට විරුද්ධව බැස්සා. ඒ වගේ දෙයන්නේ මේ ඇවිල්ලා තියෙන්නේ. ඒ හැම අවස්ථාවකම ඇති වෙච්ච යම් ආර්ථික අර්බුදයක් විපක්ෂයේ හිටපු බලවේගයක් පාවිච්චි කරලා ඒක සංවිධානය කරලා ආණ්ඩුවට එරෙහිව මෙහෙවීම තමයි උනේ. මේක ක්‍රමයේ කඩාවැටීමක්. රට ඉතිහාසයේ පළවෙනි වතාවට බංකොලොත් වෙලා තියෙනවා ශ්‍රී ලංකා රාජ්‍ය. ඒකේ ප්‍රතිඵලයක් හැටියට සම්ප්‍රදායික පක්ෂ සියල්ලට එරෙහි ජනතාවගේ පිබිදීමක් නැගිටීමක් සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම මධ්‍යම පන්තිය හා තරුණ කණ්ඩායම්වල. ඒ වගේ යම් යම් දේශපාලන කණ්ඩායම් ක්‍රියාත්මක වෙන එක ඇත්ත. යටින් ක්‍රියාත්මක වෙනවා අපිට තේරෙනවා පේනවා. නමුත් පොදුවේ ගත්තාම ක්‍රමයේ බිඳ වැටීමට එරෙහිව දැන් විප්ලවකාරී තත්ත්වයක් තමයි තියෙන්නේ. උදාහරණයකට ආණ්ඩුව ඇඳිර නීතිය දැම්ම කවුරුත් ගණන් ගත්තේ නැහැ. වෙනදා ඇඳිර නීතිය දැම්මම මේ මිනිස්සු කොවිඩ් එකට ඇඳිර නීතිය දැම්ම කවුරු එලිට බැස්සේ නැහැ. දින 52ක් ගෙවල් වලලා හිටියා. මේ ඇඳිර නීතිය දැම්ම ඊළඟ පැයදීම කඩකලා. හදි නීතිය දැම්ම සමාජ මාධ්‍යාව හිර කළා. ඒ වගේම ක්‍රියා සමාජ ක්‍රියාකාරීන්ව CID අරන් ගියා. හිරේ දාන උත්සාහ කළා. දහස් ගණන් අත්අඩංගුවට ගන්න හැදුවා. හමුදාව කැඳෙව්වා පාරවල් වලට. විශේෂ බලකායවල රෑ මොබයිල් යුනිට් හිටන් ගෙනල්ලත් ඇරියා. ඒ එකකින්වත් මේ ජනතාව නතර වුණේ නැහැ. ඒ ජනතාව අද ඉතා පැහැදිලිව රාජපක්ෂ පවුල රට කොල්ල කෑවයි කියලා අපි කියනකොට 2015 අපට හිනා වෙච්ච අය, අපි මේ රට බේරගත්ත වීරයාගේ නම කැත කරන්න විදේශ රටවල් එක කුමන්ත්‍රණ කරනවා කියපු අය, අද ඒ හැමෝටම මේක අවබෝධ වෙලා තියෙනවා.
අපි දකිනවා දැන් විපක්ෂ බලවේගයේ විදියට ඔබ ඇතුළු පිරිස එක්තරා ආකාරයකට යම්කිසි හඬක් නගමින් තියෙනවා මේ පාලනය වෙනස් විය යුතුයි කියලා. ඒ අතරතුරේදී අපි දකිනවා ජනතා විමුක්ති පෙරමුණ, එතකොට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11, සුළු පක්ෂ හැමෝම මේ පාලනය වෙනස් විය යුතුයි යම් යම් දේවල් යෝජනා කරමින් අදහස් ප්‍රකාශ කරමින් සිටිනවා. දැන් ඇත්තටම දැන් මේ තියෙන ණය අර්බුදේ, මේ තියෙන දේශපාලනික අර්බුදේ රට කඩාවැටීම හමුවේ කොයි පාලනය ආවත් අවසාන වශයෙන් ජාත්‍යන්තරයට යටවෙන්න, ණයවලට යටවෙන්න සිදුවෙන තත්වයක්ද තියෙන්නේ? නැත්තම් වෙන මොන හරි විකල්ප තියෙනවද?
විකල්පයක් තියෙනවා. අතිශය දුෂ්කර මාවතක්. ඒකෙදි පළවෙනි එක තමයි මේ පාර්ලිමේන්තුව අභියෝග කළ තියෙන ජනතාව. ඒ වගේම රාජ්‍ය ආයතනවල පාලනයක් නැහැ. ඒක නිසා යම්කිසි දුරකට පාර්ලිමේන්තුව සතුව තියෙන මූල්‍ය බලය, කැබිනට්ටුව සතුව තියෙන විධායක බලය, දූරදර්ශී වැඩ කරලා පුරුදු වෘත්තීය වේදී පිරිසක් අතරට පත් කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. විශේෂයෙන්ම අද අර්බුදයට ලක් වෙලා තියෙන ආයතන, මහ බැංකුව, මහ භාණ්ඩාගාරය, ඒ වගේම රටට ආදායම් ගේන දෙපාර්තමේන්තු වෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තු, රේගු දෙපාර්තමේන්තු, සුරාබද්දු දෙපාර්තමේන්තු, ඒ වගේම බිඳ වැටීමට නියමිත වෙලා තියෙන ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, භයානක ණය උගුලකට අහුවෙලා ගැලවෙන්න බැරුව ඉන්න කන්ති නීතික සංස්ථාව සහ ලංකා විදුලි බල මණ්ඩලය, ජල සම්පාදන මණ්ඩලය, ඒ වගේම ගෑස් සමාගම, ඖෂධ අධිකාරිය, මේ වගේ ආයතන වෘත්තීය පදනමකින් පාලනය විය යුතුයි. කිසිම දේශපාලන ඇඟිලි ගැහිමකින් තොරව. ඊළඟට පාර්ලිමේන්තුවට පුළුවන් පක්ෂ විපක්ෂ සියලු දෙනාම එකතු කරගෙන, අධීක්ෂණ කාරක සභා 16ක් තියෙනවා පාර්ලිමේන්තුවේ, විවිධ අමාත්‍යාංශ සහ ශේෂ්ඨවලට ගිහිල්ලා අධීක්ෂණ කාර්යභාරයක් මේවා සම්බන්ධයෙන් කරන්න. එහෙම නැතුව පැරණි ක්‍රමයට ඇමතිලා තීරණ අරගෙන නිලධාරීන් ඒවා ක්‍රියාත්මක කරන තත්ත්වයට වඩා යන්න ඕනේ. ඒ වගේම මේ නිලධාරිවාදයක් ඇති කරගන්නත් දේශපාලන හෙංචයියෝ, මේවා සභාපති පදවියට පත් කරමින් දේශපාලන හෙංචයියෝ වහම අයින් කරන්න ඕනේ. ඒ වගේම මේ රට මෙතෙන්ට ගේන්න මුල් වෙච්ච නිලධාරීන්ටත් මේ වගවීම කියන එකට ඇතුල් කරන්න ඕනේ, දේශපාලකයෝ විතරක් නෙවෙයි. එහෙම කළා යම්කිසි ආකාරයකට ඔය ග්‍රීසිය, ඉතාලිය වැනි රටවල් මේ අර්බුදයේ පියමන් කරන්න ගත්ත ක්‍රියාමාර්ගය වගේ ක්‍රියාමාර්ගයක් අපි නොගත්තොත් රට අනාථ වෙන, අරාජික වෙන තත්ත්වයකට ගමන් කරන්න පුළුවන්. ඒ කියන්නේ උද්ඝෝෂණ එක දිගට කරගෙන ගියාම කොහාටද, ඊළඟට මේවා ප්‍රචණ්ඩත්වයට යන එක වළක්වගන්නේ කොහොමද කියන මේ කාරණා එනවා. ඒ වගේම එනවා අසහනය, ඒ වගේම හිංසාකාරීත්වය. සමහරුන්ට මේ හිංසාකාරීත්වය තමයි දැන් අවශ්‍ය. ඒක නිසා දැන් අවස්ථාව ඇවිල්ලා තියෙනවා පාර්ලිමේන්තුවට මූල්‍ය බලය අරගෙන ජනාධිපතිව හුදකලා කරලා හෝ ඔහුගේ ඔහු යම් ආකාරයකට ව්‍යවස්ථාවෙන් ගැටගහලා දාලා රාජපක්ෂවරු රාජ්‍ය ක්‍රියාවලියෙන් අයින් කළා, රාජ්‍ය ක්‍රියාවලිය පක්ෂ විපක්ෂ සියලු දෙනා මැදිහත් වෙන ආකාරයේ පාලනයක් පාර්ලිමේන්තුව තුළින් ඇති කරලා රට කරවන්න පුළුවන්. මිස මෙතනදී මම මතක් කරන්න ඕනේ සමහර උගත්තු කියන අය කිසිම අත්දැකීමක් නැති මිනිස්සු මේ 225 එපා කියලා කතා පවත්වනවා. අපි එකක් මතක තියාගන්න ඕනේ, මේ ආර්ථික විද්‍යාව දතපමණින් දේශපාලන ආර්ථික විද්‍යාව කරන්න බෑ, මුදල් අමාත්‍යාංශය කරන්න බෑ. එහෙමනම් WD ලක්ෂ්මන් තමයි ලංකාවේ හිටපු කීර්තිමත්ම ආර්ථික විද්‍යා ගුරුවරයා, මහාචාර්යතුමා. එතුමා ගෙනවයි කියලා ප්‍රශ්න විසඳුන්නේ නැහැ. අද්දකීම් සහගත පිරිසක් ඉන්න ඕන. මම ඔබට උදාහරණයක් කියන්න, ලංකා විදුලි බල මණ්ඩලය ගැන අද හුඟ දෙනෙක් කතා කරනවා. ඔය ලංකා විදුලි බල මණ්ඩලය මගේ යටතේත් පාලනය වුණා 2015 දින 100. මම ගිය වෙලාවෙත් මට කිව්වා කෝටි 4500 බිලියන 45ක් පාඩු වෙනවා කියලා 2015. 13%කින් අපි විදුලි බිල අඩු කළා. ඉන්ධන ගැලපුම් ගාස්තු අයින් කළා. 24% විදුලිය දුන්නා. ඒ විතරක්ද? ලාභේ කීයද? බිලියන 20ක්. කෝටි 2000. එදායින් පස්සේ අද වෙනකන් ලංකා විදුලි බල මණ්ඩලේ ලාභ ලැබලා නැහැ. කන්ති නීතික සංස්ථාව කළෙත් මං දින 100. කන්ති නීතික සංස්ථාවේ අපිට කිව්වේ මෛත්‍රී පාරිසරසේන මහත්තයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුණේ කෝටි 2000කින් මේ තෙල් මිල අඩු කරන්න කියලා, අයහපත් බදු අයින් කරන්න කියලා. අපි බදු අයින් කලා කෝටි 6700ක. ඒක අයින් කරේ නැත්තම් අපිට ඒක ආයතනයේ ලාභයක් වෙනවා බිලියන් 67ක. ඒක අයින් කළේ ජනතාවට දුන්නා. ඩීසල් රුපියල් 95ට ගෙනාව පෙට්‍රල් රුපියල් 114ට ගෙනාව. අද මේ දෙකම මේ වගේ තුන් ගුණයක් වෙලත් පාඩුව දවසකට බිලියනයක්. හරි. ඩොලර් ප්‍රශ්න තිබුණේ නැහැ. ඩොලර් ණය ඔක්කොම ගෙව්වා. බැංකු දෙක ශක්තිමත් කළා. කොහොමද? මගේ තනි වීරත්වයක්ද නැහැ. සුදුසු පිරිස් දාලයි සුදුසු පිරිස් සරහා විද්‍යාත්මක ක්‍රමවේදයකට මේවා පාලනය කිරීම නිසා. ඉතින් මං කියන්නේ මේවා කරන්න පුළුවන් වෘත්තීය පිරිසක් ලංකාවේ ඉන්නවා. හැබැයි ඔය Facebook වීරයෝ නෙවෙයි. විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශෙත් ඉන්නවා දක්ෂ පිරිස, මහ බැංකුවෙත් ඉන්නවා දක්ෂ පිරිස, ලංකා බැංකු මහජන බැංකු මේවා ඇතුළේ ඉන්නවා, විදුලි බල මණ්ඩලෙත් ඉන්නවා. ඔය ඉන්නේ හොරුම නෙවෙයි ඉන්නේ. ඒසක් කරලා පෙන්න පුළුවන් ඉන්නවා ලංකාවේ. හොඳ නිලධාරි පන්තියක් ඉන්නවා රටේ, වෘත්තීය පිරිසක් ඉන්නවා. මේ රටවල වලටත් ඇවිල්ලා ඉන්නවා අතිදක්ෂ පිරිසක්. ඕස්ට්‍රේලියාව මේ හැම රටකම අතිදක්ෂ වෘත්තීය පිරිසක් ඇවිල්ලා ඉන්නවා. ඒ පිරිස් හැමෝම මේකට සම්බන්ධ කරගත්තොත් මම විශ්වාස කරනවා අවුරුදු 3ක් ඇතුළත මේ බංකොලොත්භාවයෙන් ලංකාවට මිදෙන්න පුළුවන්.
හොඳයි, ඔබ විශ්වාස කරන විදිහට මේ නැකිట్లా තියෙන මේ ජන බලවේගයත් එක්ක කොයි වගේ දේශපාලන නායකත්වයක්ද, කොයි වගේ දේශපාලන සන්දර්භයක්ද ලංකාවට අවශ්‍ය මේ වෙලාවේදී?
මෙතන විශේෂයෙන්ම ක්‍රියාකාරී වෙලා තියෙන තරුණ පරපුර. ඒ තරුණ පරපුරේ ක්‍රියාකාරීත්වයෙන් වෙනස්. දැන් අපිත් 1980 ගණන්වල විශේෂ ව්‍යාපාරයේ උද්ඝෝෂණ ගියා. ඒ අපේ උද්ඝෝෂණයේ මේවා අතර ලොකු වෙනසක් තියෙනවා. මේගොල්ලෝ සින්දු කියනවා, මේගොල්ලෝ මේ විනෝද වෙනවා, මේගොල්ලෝ කිනිකාට උපකාර කරගන්නවා, මේගොල්ලෝ අරගල කරනවා, එහෙම එකක් තියෙනවා. අපේ කාලේ අරගලේ පමණයි තිබුණේ. කැපවීම කළා, ජීවිත පරිත්‍යාග කළා පිරිස් රටින් යන්න තුන සමහර පිරිස් වලට. නමුත් මෙතන තාමත් මේක හිංසාවාදයට ගිහිල්ලා නැහැ. මිනිස්සු අන්‍යෝන්‍ය උපකාර කරගෙන කෑම බීම සපයගෙන දින ගණනාවක් කූඩාරම් ගහගෙන උද්ඝෝෂණය කරන හැම දෙයක් ලංකා ඉතිහාසයේ කවදාවත් වෙලා නැහැ. විශේෂයෙන්ම මේ ඉසෙට් පරපුර කියලා අපි හිතන මේ 1996න් පස්සේ ඉපදිච්ච අය, ඒගොල්ලෝ තමයි මේ අරගලේ ඉදිරියෙන් ඉන්නේ. කියන්නේ අපේ දරුවොත් ඉන්නවා මේ අරගලේ. ඉතින් ඒක හින්දා මේ ඒ අයට මේ රට පාලනය කිරීමට හවුල් කරගන්න ඕන. ඊළඟට මේ රටේ වෘත්තීය වේදී පිරිසක් ඉන්නවා. ඒ පිරිසට ඡන්ද දේශපාලනය කරලා ඉන්න බෑ රටේ තියෙන ඡන්ද දේශපාලනයේ ප්‍රශ්න නිසා. මොකද එකක් පෞල්වාදය, තාත්තගෙන් පුතාට එහෙම නැත්නම් අම්මගෙන් දුවට යන පෞල්වාදය නිසා ඉඩක් නැහැ. අනික තමයි සීලාචාර නොවන ක්‍රමවලට ධනෙ උත්පාදනය කරගත්ත අය. ඒ අයගේ සල්ලිත් එක හැරෙන්න බෑ ඡන්දෙදී, මනාප ගන්න බෑ. ඉතින් ඒ නිසා වෘත්තීය වේදීන් එළියට දාලා තියෙනවා. එවැනි වෘත්තීය වේදී සමාජ ක්‍රියාකාරිකයන් දේශපාලනයට ගන්න ක්‍රමවේදයක් දැන් ලංකාවේ ඉල්ලලා තියෙනවා මේ වෙලාවේ. මේ අරගලින් පේන්නේ ඒකයි. මේක තාම පැහැදිලිව දේශපාලන පක්ෂවලින් පිටත ඇති වෙච්ච දෙයක්. මොකද මේ සම්ප්‍රදාය බිඳ වැටලා තියෙනවා. ඉතින් මේ සම්ප්‍රදායෙ බිඳ වැටලා තියෙනවා නම් සම්ප්‍රදාය නැවත කොටන ගන්න නෙමෙයි තියෙන්නේ, අලුත් සම්ප්‍රදායක් ඇති කරන්න. අලුත් සම්ප්‍රදායේදී අර පිරිස් වලට නායකත්වය දෙන්න ඕනේ රට ඉදිරියට ගෙනියන්න.
ඔව්, දැන් තියෙන දේශපාලනික වාතාවරණය අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විවිධ ප්‍රතිපාදන අනුව පුළුවන්ද කියන සැකයක් මතුවෙන. මොකද දැන් ඔබ කලිනුත් සඳහන් කිරීමක් කළා, ජනාධිපතිවරයා ගැට ගහලා දාන්න ඕනේ, පාර්ලිමේන්තුවට වැඩි බල තල දෙන්න ඕනේ කියලා. නමුත් 18 වෙනි සංශෝධනය වගේ ඒවත් එක්ක පුළුවන්ද? එතකොට ව්‍යවස්ථානුකූලව මොන වගේ වෙනසක්ද අවශ්‍ය? එතනත් යම් කිසි ගැටලුවක් තියෙනවා. ඔබේ දෘෂ්ටිය මොකක්ද ඒ සම්බන්ධයෙන්?
මෙහෙමයි, ජනාධිපතිවරයාට ගෙදර යන්න කිව්වට ජනාධිපතිවරයා ගෙදර යන්නේ නැති බව දැන් පැහැදිලි. ඒ නිසා ජනාධිපතිවරයාව පාලනය කරන්න පාර්ලිමේන්තුවේ 113ට පුළුවන්. ඒ තමයි ඔහුගේ වැයශීර්ෂය කපාහැරීම. ඔහුට ඔය කොහොමත් ඔය රාජකාරි කරන්න හම්බෙන්නේ නැහැ වැයශීර්ෂය කපාහැරියට පස්සේ ඔය ඔතන මේ කාර්යාලේ. දෙක, අර කිව්ව වගේ 20 වෙනි සංශෝධනයෙන් ඔහු අතරගත්ත බලතල ආපසු හැරවීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්න පුළුවන්. 3, ඔහුට හැරිව දෝෂාභියෝගයක් ගේන්න පුළුවන්. දෝෂාභියෝගයට 150ක් മന്ത്രിවරු ඉන්න ඕනේ. හැබැයි කථානායකවරයා එකඟ නම් 113ටත් ඒක බාර දෙන්න පුළුවන්. නමුත් ඒක දීර්ඝ ක්‍රියාවලියක් නඩු විභාගයක් ආදී වෙන. 113 තියෙනවා නම් පාර්ලිමේන්තුවේ කථානායකවරයා වුණත් මාරු කරන්න පුළුවන්. ඒ නිසා ඕන තරම් දේවල් තියෙනවා. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ අගමැතිවරේන 113 නිකම්ම නැති වෙනවා. ඒ නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීලාගේ වගකීමක් තියෙනවා යම් අවම වැඩපිළිවෙලක් යටතේ. මොකද මේක මේ තව කණ්ඩායමකට බලය දුන්නයි කියලා විසඳන්න පුළුවන් එකක් නෙවෙයි. ඉතින් ඒ නිසා අපි මෙතෙන්දි බලන්න ඕනේ මේ හැකියාපූර්ණ පිරිස අතරේ යම් අවම එකඟතාවයක් ඇති කරගෙන මේ පවුල දේශපාලනයෙන් පිටමං කරලා රටේ වෘත්තීය වේදී පිරිසකට මේ රාජ්‍ය ආයතන ටික කරන්න දීලා ජාත්‍යන්තර වශයෙන් නැවත වතාවක් මූල්‍ය වෙළඳපොලේ විවෘතභාවය අපි අරගන්න. එතකොට අපිට පුළුවන් නැවත මූල්‍ය වෙළඳපොලට ගිහිල්ලා යම් ණයක් අරගෙන මේ අර්බුදය පියමං කරලා. එහෙම නැත්නම් මේක එක්කෝ ඉන්දියාවේ ප්‍රාන්තයක් වෙයි, නැත්නම් චීනයටත් විත්තයක් වෙයි.
හොඳයි මම අවසාන වශයෙන් ඔබගෙන් දැනගන්න කැමතියි දැන් ඔබ මේ වෙනකොට මෙල්බන් වලට ඇවිල්ලා තින්නේ මේ සම්බන්ධයෙන් විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාව දැනුවත් කරන්න. අපි දකිනවා ලංකාවේ උද්ඝෝෂණ ව්‍යාපාර හා සමගාමීව ඔස්ට්‍රේලියාවෙත් විවිධ ප්‍රාන්තවල අපේ ශ්‍රී ලාංකික ජන ප්‍රජාව සම්බන්ධ වෙලා මේ ලංකාවේ පාලන තන්ත්‍රයේ වෙනස් විය යුතුයි කියන කාරණාව සම්බන්ධයෙන් උද්ඝෝෂණ ඒ වගේම විරෝධතා රැලි පවත්වනවා. තවදුරටත් පැවැත්වෙමින් පවතිනවා. දැන් ඔබ දකින විදිහට විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාවගේ වගකීම මොකක්ද මේ අවස්ථාවේදී?
විදේශගත අයගේ වගකීම් දෙකක් තියෙන මට පේන විදිහට, එකක් තමයි උද්ඝෝෂණ කිරීම ඉතාම හොඳයි. ඒ වගේම මේ රාජපක්ෂ හා ඔවුන්ට ගැටගහිච්ච අයගේ දේපොළ මේ විදේශ රටවල හංගලා තියෙනවා. ඒවා පිළිබඳ නිශ්චිත තොරතුරු හොයාගෙන මේ ආණ්ඩුවලට බල කිරීමේ ව්‍යාපාරයක් ගෙනියන්න ඕන. ඒ වගේම යම්කිසි රට හදන වැඩපිළිවෙලක් ලංකාව තුල තියෙනවා නම් මේ විදේශගත පිරිසකගේ විශේෂඥ දැනුම, ශ්‍රමය, ධනය එතෙන්ට අවශ්‍යයි. ඒ නිසා ඒ ක්‍රියාවලිය අනාගතයේ යම් වෙනසක් ඇති වුණොත් ඒකට දායක වෙන්න කියන ඉල්ලීම තමයි අපි කියන්නේ.
හොඳයි, අපි SBS සිංහල සේවයෙන් ස්තුතිවන්ත වෙනවා. මෙල්බන් සංචාරය අතරතුරදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී 43 වැනි සේනාංකයේ නිර්මාතෘ පාට්ලි චම්පිකරණවක මහතා අපේ සාකච්ඡාවට සම්බන්ධ වීම පිළිබඳව බොහොම ස්තුතියි. සුබ දවසක් ඔබට ප්‍රාර්ථනා
කරනවා.
SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වේ.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.